හැමදෙනාම සතුටක් වත්ද
අපි මේ හැම දෙයක්ම කරන්න හේතුව අපේ ජීවිතය කියන එක අවබෝධ කරගන්න ජීවිතය පිළිබඳව වෙනදා දැනුනේ නැති සංකල්ප ඇති කරගන්න අපිට ජීවිතය පිළිබඳව අපේ අපි මම කිව්වහම මගේ දේවල් කිව්වහම මගේ දරුවෝ කිව්වහම ස්වාමියා කිව්වහම බිරිඳ කිව්වහම අම්මා කිව්වහම තාත්තා කිව්වහම එක 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 විදිහට දැනෙනවා දැන් මේ වෙලාවේ මතක් කරත් මතක් වෙනවා මේ මගේ අය මගේ අය මගේ අය කියලා. ඉතින් ඒ එහි ඇත්ත తත්වය අපිට දැනෙන්නේ නැහැ ඇත්තම తත්වය තේරෙන්නේ නැහැ. අන්න ඒ ඇත්තම తත්වය පිළිබඳව තේරුම් ගන්න තමයි අපි මේ හැම දෙයක්ම කරන්නේ. ඇත්ත తත්වය තේරුම් ගත්තොත් ඒ දේවල් වල බැඳෙන්න දෙයක් නැහැ. එතකොට අපිට තණ්හාව අයින් කරන්න දෙයක් නැහැ අයින් වෙනවා. මොකද තණ්හාවෙන් බැඳෙන්න දෙයක් එතන නැහැ. ඒක තමයි මේ තේරුම් ගන්න උත්සාහ ගන්නෙ. ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ තමන්ව තේරුම් ගන්න කියලා. මොකද මගේ ළඟ මම කියලා හිතාගෙන ඉන්න මට අයිති නැති. දැන් මං මේ කොටස ගැන මං කියලා හිතාගෙන ඉන්නවා නම් මේ අයට පේන්න ඕන මේ කන මට අයිති නැහැ. මේක මට ඕන හැටියට ඔය කාෂප හාමුදුරන්ට ඕන හැටියට හැදෙන එකක් නෙමෙයි මේ. මේකත් එහෙමයි. නේද? මේවත් එහෙමයි. මේ හැම එකක්ම දිරලා යන මට අයිති නැතුව මෙතන ගලාගෙන යන මට අයිති නැති වැඩපිළිවෙලක් මෙතන තියෙන්නේ. ඉතින් එතකොට මේ මං ඒ වුණාට හිතාගෙන මේක මගේ කියලා ඔක්කොම ටික. මේ වගේ ඒ විතරක් නෙවෙයි අනුන්ගේ දේවල් ගැනත් මං හිතාගෙන ඉන්නවා මගේ කියලා. එහෙනම් අපේ ජීවිතය ගැන අපිට යම් කිසි වෙනදා තිබුණ නැති අදහසක් චේතනාවක් අවබෝධයක් ඇති කරගන්න තමයි අපි භාවනා කරන්නේ. නැත්තම් නිකන් ඉතින් ඉන්නවා ඉඳලා සුවයි හොඳයි සන්තෝසයි හිතත් එකඟ වෙනවා. ඉතින් එහෙමම හිටියා කියලා වැඩක් නැහැ. ඒ ඉන්න ගමන් අපි අපේ ජීවිත අවබෝධය ඇති කරගන්න ඕනේ. සංකල්පමය වශයෙන් වෙනසක් වෙන්න ඕනේ. අනිත් අය ගැන මතක් කරද්දි මං ගැන මතක් කරද්දි මට ඒ ආසාවල් නැති වෙන්නේ ඒව ගැන හරියට හොයලා බැලුවොත් ඇත්ත తත්වය. අන්න ඒ වගේ දැන් හොයලා බැලිය යුතු කාරණා පහක් තියෙනවා. ඒ කාරණා පහත් හතරකට බෙදලා තියෙනවා. ලෝකයේ තියෙන ඔක්කොම දේවල් බුදුරජාණන් වහන්සේ කොටස් හතරකට බෙදුවා. අපිට එහෙම කොටස් හතරකට බෙදලා පෙන්නුවා. ඒ තමයි කාය වේදනා චිත්ත ධම්ම කියලා. කාය වේදනා චිත්ත ධම්ම කියලා මේ ඔක්කොම බෙදුවා. පංච උපාදානස්කන්ධේ කොටස් හතරකට බෙදුවා. බෙදලා ඒවට කියනවා පරමාර්ථ කියලා. පරමාර්ථ කියලා කියන්නේ පරම අර්ථ, ඒ කියන්නේ සැබෑවටම ඇති දේ, ඇත්තටම තියෙන දේ. හරි නිකන් මේ වගේ දුම්හිඳ දියැල්ල, ආක්ෂපාන දියැල්ල ඔය විදිහට එක එක මේ රටේ තියෙන දියැලි ඔක්කොම ගත්තොත් ඒ හැම එකේම තියෙන්නේ වතුර. හැබැයි ඒ වතුර තිබුණාට අපි ඒවට දියැලි කියන්නේ ඒ වතුර වැටෙන හැඩේ නේද? ඉතින් අපෙත් ඒ වගේ මේ එක එක කාරණා හින්දා මේ දේවල් එක එක විදිහට නැවත නැවත සකස් වෙනවා. අන්න ඒවා සකස් වෙන විදිහට අපි කියනවා මේ රූපය සකස් වෙන විදිහට එක එකනක් නම් දාලා තිනවා. දැන් මට අයිතියක් නැති විදිහට මගේ මේ රූපය, මේ මස් ගොඩ, මේ ලේ ගොඩ, ඇත්තටම මෙතන තියෙන ලේ මස් වගේ නේද? පොඩ්ඩක් හරි මෙතනින් කැපුණොත් එහෙම මහාලේ ධාරාවක් ගලනවා. එතකොට ඇත්තටම මේවා තියෙන මේ මස් කටු මේ ඇට කට්ටක් තියෙන මේක ඇස්සේ. ඉතින් ඇත්තටම තියෙන ඒවානේ. ඒක බොරුවක් නෙවෙයිනේ. නේද? අපි හිතනවා නම් ඒක බොරුවක් කියලා. ඒක බොරුවක් නෙවෙයි. ඒක සම්පූර්ණ ඇත්ත. මේක තියෙන්නේ නිකන් බොහෝ කුණු ගඳ ගන්න එහෙම දේවල් ටිකක්. ඉතින් ඒවා මට අයිතියක් නැති දේවල්. මේ ඒවා පිළිබඳ අපි හරි තේරුමක් ඇති කරගන්න ඕනේ. ඉතින් ඒකෙහිඳ ඒවා හැදිලා තියෙන මූලික දේවල් ටික තමයි රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන. ඔතන සංකාර සහ සංඥා අන්න ඒ දෙක ධම්ම කියලා සඳහන් කරලා තියෙනවා. ඒක ඉතා පැහැදිලි. ඇයි එහෙම කියන්නේ? කාය කිව්වහම රූපයට අයිති වෙන්නේ කාය, වේදනා කිව්වහම වේදනා ටිකමයි, චිත්ත කිව්වහම විඥානය. චිත්ත කියන්නේ විඥානය. එතකොට ඉතිරි වෙන්නේ සංඥා සහ සංස්කාර. ඒ ටිකට කියනවා ධම්ම කියලා. ඒ වාගේ තියෙන ඇත්ත తত্ত্বය ගැන තමයි දේශනාවේ තියෙන්නේ. කායානුපස්සනා, වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා, අනුපස්සනා. ඔන්න ඕවා ගැන අපේ අවධානය හරියට යොමු කරනකොට තමයි කියන්නේ අනුපස්සනා කියලා. එතකම් අපි තව අහලා තියෙන්නේ අනිච්චානුපස්සනා, අනත්තානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා, දුක්ඛානුපස්සනා කියලා අහලා තියෙනවා. ඒ විරාගානුපස්සනා, නිරෝධානුපස්සනා කියලා අහලා තියෙනවා. සත්තානුපස්සනා කියලා අනුපස්සනා හතක් තියෙනවානේ. එතකොට මේ අනුපස්සනා කියලා කියන්නේ පරමාර්ථ ධර්මයන් වල ලක්ෂණේ බලද්දි. හරිද? ඊට මෙහා අම්මා අනිත්‍යයි, තාත්තා අනිත්‍යයි, අඹ අනිත්‍යයි, රස අනිත්‍යයි මේ විදිහට ගිහින් අපි කීකේ බලනවා. ඒවා එතකොට අනුපස්සනා වෙන්නේ නෑ. එතක තියෙන එතකන් තියෙන මොනවද? අනිත්‍ය සංඥා, අනාත්ම සංඥා, අසුභ සංඥා, ආදීනව සංඥා, ඒවා කොටම කියනවා සංඥා කියලා. අපි ටික ටික ඒවා බලලා බලලා ඒ වගේ අත්‍ය තත්ත්වය බල බල ඉඳලා අන්තිමට අපිට වැටෙන්න පුළුවන්කම තියෙනවා පරමාර්ථ ධර්ම වලට. පරමාර්ථ ධර්ම වල අනිත්‍ය දුක්ඛ අනාත්ම හොයනකොට ඒ පිළිබඳ අපිට අපේ හිත යොදවන්න පුළුවන් වෙන කාලේ එනකොට කියනවා අනිච්චානුපස්සනා, දුක්ඛානුපස්සනා, අනත්තානුපස්සනා, ආදීනවානුපස්සනා. නේද? හරි. ඒක එහෙමයි. එහෙනම් දැන් අපි සූදානම් වෙන්නේ ඒකට පුළුවන්කමක් තියෙනවද කියලා බලා ගන්න. හරිද? එකක් පහසු එකක්, ඉතාල පහසු එකකට අපි අවධානය යොමු කරන්න යන්නේ වේදනානුපස්සනාවට. හරිද? වේදනානුපස්සනාවට අපි හිත යොමු කරන්න යන්නේ අපිට කොච්චරකට පුළුවන්ද කියලා බලා ගන්න. මොකද එහෙම එක්කත් අපි කරලා තියා ගන්න ඕනේ. අපි එතකොට දන්නවා යා යුතු දුර කොච්චරද කියලා, මගේ හැකියාවන් කොච්චරද කියලා දන්නවා. ඉතින් අමාරු නමුත් කරන්න ඕනේ. සමහර විට කීප දෙනෙකුට හරි අමාරු වෙන්න පුළුවන්. අමාරු නැත් කමක් නැහැ, කරලා දාන්න. නිදහසේ කරන්න අමාරුයි නම් මේ වෙනකම් කරපු පළවෙනි කමට හන තියෙන්නේ. ඒකම කර කර හිටියත් මට කමක් නැහැ. එහෙනම් පළවෙනි කමට ගන්න අතීත මෙනෙහි කරන එක නෙවෙයි, ඊට පස්සේ අපි කරපු ඇති වෙනවා, වෙනස් වෙනවා, නැති වෙනවා කියන එක හරි කර කර ඉන්න ඕනේ. හරිද? ඒක කිරීමත් අපි දන්නවනේ උපාදාන වෙන වස්තු ගොඩාක් අයින් වෙනවා එකකින් කියලා. ඉතින් ඒක හරි කර කර ඉන්න ඕනේ. ගැටලු ගැන ගොඩාක් හිතන්න දෙයක් නැහැ. කොහොමත්ම ගැටලු ගැන ගොඩක් හිතන්න දෙයක් නැහැ. බැරි නම් අනිත් එක්ක කර කර ඉන්නවා. අපි මෙන්න මෙහෙම එකක් තියෙනවා. විභාගයකට ගියා කියලා හිතන්න. මාස ගානක් ලෑස්ති වෙලා ටිකක් ලෑස්ති වුණා මදි නම් මොකද වෙන්නේ? නේද? විභාගයට මට කියන්න පුළුවන්ද මේ මං ආයෙ ලෑස්ති වෙලා එන්නම් ඊළඟ දවසේ? පුළුවන් හැටියෙන් ලියනවා. නේද? ඒ හින්දා මේකෙදිත් අන්න ඒ වගේ සංකල්පයක් ඇති කරගන්න ඕන අපිට. මේක විභාගයක් වගේ. මොකක්ද විභාගේ? මෙච්චර කල් පාඩම් කරපු ඒවා. ඇයි දැන් මහ ගොඩක් මේ ධර්මයේ හිටියේ නේද? ඈ දැන් බෞද්ධ කියලා කොච්චර කල්ද? ඒ කරපු ඒවා අත්හදා බැලීමක් මේ කරන්නේ. එතකොට දැන් මේකෙදි මට තේරෙනවා මදි. මට මේක ෆලෝ කරගන්න අමාරුයි. එහෙනම් මම මොකද කරන්න ඕන? ඊළඟ සැරේට ගිහිල්ලා හොඳට ලෑස්ති වෙයි. ඒකින්ද අඩුපාඩු වෙන්න පුළුවන්. ඒක කාගේ වැරද්දක්වත් නෙමෙයි, තමන්ගේ වැරද්ද. ඒකින්ද මේ කමටහන් වලට අදාළ දේවල් ටිකක් විතරයි අපි කතා පැටලිලා තියෙනවා විතරයි කතා කරන්නෙත්. ඉල්ලීම් කරන්නත් එපා එහෙම නැතුව. ඒක එහෙමම තමයි. මොකද මේ බොහොම පුළුවන් ටික හරි යන්තම් පොඩ්ඩක් හරි කරන්නයි ඕනේ. හරි? කරපුවාම තමයි යම් සිහියක් උපදින්නේ. ඒකින්ද යමක් කරන්න තේරුම් ගන්න බලන්න හිමින් සැරේ මේ අහගෙන ඉන්න ටික හරියට අහගෙන හිටියොත් ඇත්තටමත් ඇති කරන්න පුළුවන්. අමාරු නෑ. මේ කමට හනෙත් එහෙමයි. ප්‍රශ්නයක් නෑ. කරන්න ඕන ටික මම කියනවා කොහොමත් වෙන් කරලා. ඒකයි මම කියන්නේ SPR ගන්න එපා. අන්තිමට කරදරයි. හරිද? මේ නිින්ද ගියොත් කරදරයි. කොහොම හරි හැරලා ඉන්න. ඇත්තටම මට අගෞරවයක් වෙන්නේ නෑ. මේ අමාරු නම් නිදිමතව වගේ නම් මේ සද්ද ටිකක් ඈතට ඇහෙනවා. චුට්ටක් නැගිටින්න. නැගිටලා අර සක්මන් මළුවකට ගිහිල්ලා පොඩක් එහාට මෙහාට ඇවිද හරි අහන්න. හරි? අහගෙන ඉන්න. මේ ඒක තමයි වටින්නේ. කොහොම හරි කමටහන් අහගන්න එක හොඳයි. දැන් එහෙනම් අපි දැන් කතා කරේ වේදනානුපස්සනාවට යනවා කියලා. දැන් හරි. එහෙනම් වේදනාව ගැන බලන්නයි තියෙන්නේ. ඔකොටම ඉස්සෙල්ලා මම ප්‍රශ්නයක් අහන්නයි යන්නේ. මෙතරලා හුස්ම දවුනද? හුස්ම අපිට දැනෙන්නේ, හුස්ම දැනෙන්නේ කුමන වේදනාවකින්ද? කාය සම්පස්සජ වේදනාවයි නේද? කාය සම්පස්සජ වේදනාව. දැන් අන්න හරි, වේදනා ජාති වේදනා බෙදන්න පුළුවන් කොටස් 18කට. හරිද? 18කට, ඒ කියන්නේ මූලික වශයෙන් බෙදන්න පුළුවන්. මොනවද? ස්වභාවය අනුව. මොනවද ස්වභාවය අනුව කියන්නේ? සැප වේදනා, දුක් වේදනා, අදුක් අසුක වේදනා. හුඟා කට්ටිය වේදනා වේදනා කියනකොට හිතන්නේ දුක් වේදනා කියලා. හරි, දුක් වලට තමයි අපි වේදනා කියන්නේ. දෘෂ්ටි වලටත් කියන්නේ සම්මාදිට්ඨියද මිත්‍යා දෘෂ්ටිය කියලා, ඒවා කොටස් දෙකකට බෙදෙනවා. නමුත් කියන්නේ දෘෂ්ටි කිව්වොත් සාමාන්‍ය විහාරයේ තියෙන මිත්‍යා දෘෂ්ටියට. වේදනා කිව්වොත් සාමාන්‍ය හුඟක් කට්ටි හිතන්නේ දුක් වේදනා. මෙතනදී අපි කතා කරන්නේ දුක් වේදනා නෙවෙයි. කවුරුවත් හැමතැනම දුක් වේදනා හොයන්න යනවා කියලා ඉවරලා දුක් වේදනා හොයන්න එපා. දුක් වේදනා නෙමෙයි වේදනා. මොනවද? ජාති තුනයි. සැප වේදනා, දුක් වේදනා, සැපත් නැති දුගත් නැති කියන්නේ මොනවද බලන්න. දැන් ඔය ඇඳුම ඇඟේ ගෑවිලා තියෙනවා. දැනෙනවද නැද්ද? ඇඳුම ඇඟේ ගෑවිලා තියෙනවා, දැනෙනවා. සැපද? සැපගෙන් ලොකු සැපක් අම්මේ මේ ඇඳුම ඇඟේ වදිනවා පුදුම සැපක් තියෙන කියලා හිතනවා. නෑ, එහෙම නෑ. නේද? එහෙම නෑ. කටු ඇයිනවා වගේ රිදෙනවද? නෑ. එහෙනම් ඒක මොකද්ද? අදුක් අසුක වේදනාවක් නේද? සැපත් නෑ, දුකත් නෑ. හොඳයි. එහෙනම් ඔන්න ඔය විදිහ ජාති තුනක් මේකේ තියෙනවා නේද? මේ ශරීරයේ එහෙම ජාති තුනක් හැදෙනවා. ඊළඟට ඒවා හැදෙන තැන් වශයෙන් කොටස් 6කට බෙදෙනවා. මොනවද? ඇහේ, කනේ, නාහේ, දිවේ, ශරීරයේ සහ මනසේ. එතකොට දැන් වචන ටික මතක නැත්නම් ওই විදිහට මතක තියාගත්ත. ඇහ, කන, නාසය, දිව, ශරීරය, මනස කියලා නේද? ඇහේ හැදෙන වේදනාවට කියනවා චක්කු සම්පස්සජ. එහෙනම් චක්කු සම්පස්සජව දුක් වේදනා, සුඛ වේදනා, අදුක් අසුඛ වේදනා. සෝත සම්පස්සජව තුනයි. ගාහන සම්පස්සජව තුනයි. ඒ ටික මතක තියාගන්න ඕනේ. චක්කු, සෝත, ගාහන, ජීවයා, කාය, මන කියන එක මතක නැත්නම් ඒක දැන් අතහැරලා දාන්න. ඒක ඕනේ නැහැ. වචනේ ඕනේ නැහැ. හරිද? ඒකයි මම කිව්වේ සරලව හිතන්න. ඇහැ ඇහේ හැදෙන, කනේ හැදෙන, නාහේ දිවේ, ශරීරයේ සහ මනසේ. මනසේ හැදෙන වේදනා පටල ගන්න නැතුව කොහොමද? කම්බුලට පාරක් ගැහුවා කිව්වා සතියකට ඉස්සෙල්ලා නේද? කවුරු හරි ඒ වෙලාවේ හැදුනේ කාය සම්පස්සජ. දැන් හැදෙන්නේ මනෝ සම්පස්සජ නේද? දැන් කන රිදෙන්නේ නැහැ නේද? එහෙනම් දැන් හැදෙන්නේ මනෝ සම්පස්සජ. ආදරේ අපිට දැනෙනවා, ආදරේ වේදනාව කියලා කියනවා නේද? එහෙනම් ඒක ඇහැ ඇති වෙන එකක්ද, කනේ ඇති වෙන එකක්ද, නාහෙද, දිවේද, ශරීරයේද? නෑ, මනසේ. අන්න එහෙම මනසේ ඇති වෙන දුක් වේදනා, සැප වේදනා සහ අදුක් අසුක වේදනා කියලා જાතියක් තියෙනවා. එහෙනම් ඔය 18 ගැන තමයි අපි ඔය 18 ගැන තමයි බලන්න යන්නේ. ඒ 18 කොහොමද කියලා අපි පොඩ්ඩක් විමසලා බලාගත යුතුව තියෙනවා. හොඳයි. බලන්න දෙන්නේ 3 දෙනෙක් කැස්පියාන් ඉන්නවා නොහේ. හද ඔය බොහෝ විට සමාධිය වෙන්න පුළුවන් නේද? ඇයි දැන් හොඳට භාවනා කරලාන්නේ තියෙන මේ දවස් දැන් දවස් පුරි පිළිලා එකින් දවස් කියනකොටම ඉක්මනට සමාධියගත වෙනවා. මටත් නිකන් එහෙම වගේ. එහෙනම් මේක ලෑස්ති වෙන්න එපා. අන්තිමට මට කරදර කරන්න එන්න එපා. කාමරේට එළව ගන්නවා මං එහෙම නෝ. දැන් පස්සේ කියන්න එපා නපුරු හාඳුරුව කියලා. හරිද? කියනකොට අහගන්න නැතුව පස්සේ නම් කරදර කරන්න එන්න එපා. අන්තිමට කියන්නත් එපා මහා නපුරුයි නේද? අපි නම් හිතුවේ නැහැ මෙච්චර නපුරුයි කියලා. කියලා හිතන්න එපා ඔන්න කියන වෙලාවේ අහගන්න ඕනේ. මොකද බොහොම සරලව අපි කියන්නේ. හඳ අහගන්න මොන නැගිටින්න ටක් ගන්න නැගිටින්න නැත්නම් වතුර ටිකක් බොන්න ඔහොම විඳන් වතුර ටිකක් බොන්න. එපා ඉර දෙන්න ඕකට ඉර දුන්නොත් එහෙම මේ නේද? හරි ලැජ්ජාවක් ඒක. ලැජ්ජාවක් නැද්ද තමන්ට එන ඒ මං හැම වෙලාවෙම කියන්නේ ඒගෙන එද්දි ඉක්මනට ඇක්ෂන් එක ගන්න එනකන් ඉන්න එපා. ඒගෙන චූටි ළමයිත් ඕක කරනවා. පුංචි ළමයින්ටත් අපි කියලා දෙනවා ළමයි ෂෝකේර් කරනවා නිදිමත ඒගෙන එද්දි. ඉක්මනට මේකට ඉඩ ඇයි මේ ඉඩ දෙන්නේ නේද? ඉඩ දෙන්නේ ඔය ඔහේ ඉන්නකොට තමයි ඒක නිකම්ම. නේද? ඒකෙන්ද සසර කොච්චර නිදියද හරකුත් නිදියනවා එළ දෙන්නුත් නිදියනවා නේද වැඩේ කෑවපු දියව කෑවපු දියව කෑවපු දියව හොඳයි මේ ඊළඟ සැරේ ඇඟිල්ලෙන් අල්ල පෙන්නන්න වගේ අදහසක් තියෙනවා හරිද ඊළඟ වතාවේ ඇස් පියා ගන්න අය මම පෙන්නන්න වගේ අදහසක් තියෙනවා අන්න අතන මෙන්න මෙයා කියලා පෙන්නවුවොත් කැමතිද එහෙනම් ඔන්න වෝන් එකක් වෝනින් එකක් දීලා තියෙන්නේ හරිද මේ පෙන්නනවා හරි එහෙනම් තමයි ගෙලින් බලාගෙන ඉන්නවා එතකොට ඔයාගත දැනටනම් මම කරන්නේ කවුරු හරි එහෙම දැක්කම වෙන පැත්තක් බලාගෙන ඔය කියන්නේ මටත් නික හොඳ නෑ වගේනේ එතකොට මම කරන්නේ දැන් මේ පැත්තේ කවුරු හරි බුදියන් හිටියනම් මම කෑ ගහන්නේ මොන හරි කියන්නේ මේ පාර ඇස් පියාගෙන ඉන්නවා වගේ කියලා මේ හොඳට ඇස් අරන් හිටියෙක් කෙනෙක් දිහා බලාගෙන තමයි කියන්නේ එතකොට දැන් ඔය කට්ටිය දැනගන්න මේ හාමුදුරුව දැකලා දැන් එතකොට එයාට හිතෙන්නේ අම්මාව දැක්කේ නෑ වෙන කවහරි දැකලා කියන්නේ කියලා හැබැයි අන්තිමට හොඳට මතක තියාගන්න මම දැකලා තමයි ඒ දැකලා තමයි වැඩේ කියලා තියෙන්නේ ඉතින් එහෙම ඒවා කරන්නේ ඒකට කියනවා ඒකත් පුරුදු වෙන්න ඕන ගුණයක් ඒකට කියනවා පටිසන්තර ගුණය කියලා නැත්නම් ඒක අහපු දවසේ මට පුදුම හිතුණා හරිද ඇත්තටම ඇඬෙන්න වගේ ආවා බුදුරජාණන් වහන්සේ වික්ෂුන් වහන්සේට දේශනා කරලා තියෙන ඒ ගුණය ඒ කියන්නේ කෙනෙකුට නින්දාවක් වෙන්නේ නැති වෙන්න අවඥාවක් වෙන්නේ නැති වෙන්න හැසිරෙන්න ඕන කියන එක හරි ඒක නිවන් දකින්න ඕන ගුණයක් ඒකට කියනවා පටිසන්තර ගුණය කියලා ඉතින් ඒවා මහා පුදුම දේවල් ඒ කියන්නේ ඒ ඉච්ඡර දේවල් දේශනාවේ තියෙනවා කියලා හිතනකොට හරි පුදුම හිතෙනවා. ඒකෙදි කියලා තියෙන මෙන්න මෙහෙම. දැන් බලන්න අද තත්ත්වෙයි ඒ භික්ෂුන් වහන්සේගේ තත්ත්වේ නිවන් දකින්න මොන ගුණයක් කියනවා. රහතන් වහන්සේ ළඟ තියෙන ගුණයක් කියනවා පටිසන්තර ගුණය. මගේ ළඟට එනවා මේ අනවශ්‍ය කාරණා නෙවෙයි කියන්නේ අපේ ජීවිතේට කියන්නේ ගැඹුරෙන්ම තේරුම් ගන්න ඕන ඉගෙන ගන්න ඕන කාරණාවක් කමටහනට පිට වුණාට කමක් නැහැ මේ කිව්වට. මගේ ආරණ්‍යයට එනවා ආගන්තුක භික්ෂුන් වහන්සේ එනවා. මම ආගන්තුකව අත ඔක්කොම කරලා පිළිවෙලට උන්වහන්සේට ඔක්කොම කරලා හැන්දෑවේ අපේ ධර්මශාලාවක හරි සංඝාවාසයේ හරි කොහේ හරි තැනක දැන් ධර්ම සාකච්ඡාව පටන් ගන්නවා. දැන් මට ඕන කරලා තිනවා මේ ඒ පිරිස ඉස්සරහා මේ ආගන්තුකව ආපු වික්ෂුන් වහන්සේත් එක්ක ධර්මයේ ටිකක් සාකච්ඡා කරන්න. එතකොට දැන් මම කතාවට මුල පුරනකොට මම කල්පනා කරන්න කියලා එහෙම අවවාදයක් තියෙනවා දේශනාවේ. මම කල්පනා කරන්න ඕනේ ඒ මාතෘකාව මුල පුරව ගන්න. මම යම් විදිහකින් යම් සූත්‍රයක හෝ පොතක හෝ තියෙන ධර්ම කරුණක් අරගෙන ඉස්සර වුණොත් අලුතෙන් ආපු භික්ෂුන් වහන්සේ දන්නේ නැත්තම් ඒක උන්වහන්සේට අපහසුතාවයක් නින්දාවක් සිද්ධ වෙනවා කියන හින්දා අහන්න කියන්නේ කොහොමද දන්නවද? ඔබ වහන්සේලාගේ ගුරුවරු කායානුපස්සනාව වඩනවද? ගුරුවරු හරිද? ඔබ වහන්සේලාගේ ගුරුවරු කායානුපස්සනාව වඩනවද? ඔබ වහන්සේලාගේ ගුරුවරු මජ්ක්‍ධිම නිකාය හදාරනවද ඔබ වහන්සේලාත් එක්ක එකතු වෙලා? එතන අර පැත්තෙන් කියනවා නෑ නෑ අපි සංයුක්ත නිකායනේ හදාරන්නේ. හා එතකොට සංයුක්ත නිකාය හදලා ගන්නවා. හරිද? ඒ මොකද මෙතන තියෙන අනුකම්පාව මේ පිරිස ඉදිරියේ මේ ආපු එක්කිනාට නොදන්නව නම් අපහසුතාවයට පත් වෙයි කියලා. නේද? එතකොට භික්ෂුන් වහන්සේ කියන්නේ කොහොම චරිතයක් වෙන්න ඕනද කියන්නේ? නේද? කොච්චර අපේ ජීවිතයට කොච්චර එකතු කරගන්න තියෙන්න ඕනද? අද කොහොමද භික්ෂුන් වහන්සේලා සමහර අයගේ තත්ත්වය? නේද? මඩ ගාගත්තු ඌරෝ කියලා කතා කරනවා මම බලලා. තව කෙනෙකුට කියන්නේ මොකද්ද? නේද? සිංහයා ඌරත් එක්ක සාකච්ඡාවක් නැහැ කියලා. ඒ රහතන් වහන්සේලා. ඉතින් ඒක තමයි වැඩේ කියන්නේ. අපිට කොච්චර සාසනික වශයෙන් එතකොට නේද මේවා මේ එලිදරව් කරන්න තියනවද කියලා හිතනද නේද ශාසනයේ භික්ෂුන් වහන්සේගේ හැසිරීම මෙන්න මේ විදිහට විය යුතුයි කියන එක ඒ ශාසනය ආරක්ෂා කරනවා කියන්නේ මොකක්ද කියලා කල්පනා කරන් හිතනද අපේ ජීවිතයට ඒව එකතු කරගන්න ඕනේ. ඉතින් ඒවා ලැජ්ජා නැතුව එකතු කරගන්න ඕනේ. එකතු කරගත්ත මනුස්සයා කිව්වට කමක් නැහැ. හරිද? ඒ මොකද එහෙම කියන්න ඕනේ අපි මේ විදිහට හැසිරෙන්න ඕනේ කියලා. හරි. හොඳයි ආයතරය කරනවා අපි දැන් කමටහනට. දැන් අපි වේදනාව ගැනයි කතා කරේ. හුස්ම දැනෙනවද කියලා හුව මම. හුස්ම දැනෙනවද? එතකොට දැන් අපි කියනවා මේ දැන් දැනෙන ඕන දැන් කිව්වට පස්සේ දැනෙනවා. මෙච්චර වෙලා දැනුනේ නැහැ. එතකොට මම හැමදාම අහන ප්‍රශ්නේ තමයි ඔක මෙච්චර වෙලා දැනුන්නේ නැහැ කියනකොට ඇසිපිය හෙලනවද දැනෙනවද කියලා අහනවා. මෙච්චර වෙලා දැනුනේ නැහැ මෙන්න කිව්වට පස්සේ දැනෙනවා. එතකොට ඇයි ඒ දැනුනේ නැත්තේ කියන කතා කරද්දී හැමදාම මම අහන ප්‍රශ්නේ තමයි දැනුනේ මෙච්චර වෙලා තිබුණා දැනුනේ නැද්ද? මෙච්චර වෙලා දැනීම තිබුණේම නැද්ද? මෙච්චර වෙලා හුස්මේ දැනීම තිබුණා මට දැනුනේ නැහැ. ඒකද හරි? නැත්නම් මෙච්චර වෙලා හුස්මේ දැනුම තිබුණේ නැහැ. දෙකෙන් කෝකද හරි? පළවෙනි එක හරි. මොකද්ද? දැනුම තිබුණා දැනුනේ නැහැ. දැනීම තිබුණා දැනුනේ නැහැ. පළවෙනි එක හරි නේද? මෙච්චර වෙලා දැනීම තිබුණා දැනුනේ නැහැ. බලන්න. බලන්න වචනේ දිහායි වාක්‍ය දිහා බලන්න. දැනුම තිබුණා දැනුනේ නැහැ. දැනුම තිබුණා දැනුනේ නැහැ. දැනෙන්නේ නැති දැනුමක් තියනවද? දැනෙන්නේ නැති දැනීමක් තියනවද? දැනීම කියනවා නම් දැනෙන්න ඕනේ නේද? දැනෙන්නේ නැති දැනීම මොකද්ද? උඩ ඉන්න දෙයියෝ තමයි දන්නේ ඒක. එහෙනම් දැනීමක් තිබ්බා නම් දැනෙන්න ඕනේ. එහෙනම් මෙච්චර වෙලා ඒ දැනීම තිබිලා නැහැ. එහෙනම් හුස්ම කියන එකේ දැනීම අපිට තියෙන්නේ සැරෙන් සැරේ. ඇසිපිය හෙලීමේ දැනීම හැදෙන්නේ සැරෙන් සැරේ. හැදෙන්නේ සැරෙන් සැරේ. හැම වෙලේම එහෙනම් වේදනාව කියන එක හැදෙන්නේ කඩින් කඩ කඩින් කඩ කඩින් කඩ. හරි? අපි හිතනවා මෙතන අකණ්ඩ වේදනා ගොඩාක් තියෙනවා කියලා. බලන්න ඕනේ ඔක්කොම ඛණ්ඩණය වෙච්ච ඒවා. වේදනාවේ ආයුෂය කොච්චරද දන්නේ? වේදනාව කියන්නේ චෛතසික ධර්මයක්. ඒ චෛතසික ධර්මයක් කියලා කියන එක හිතත් එක්කම ඉපදිලා හිතත් එක්කම ඇති වෙලා හිතත් එක්කම නැති වෙලා යන එකක්. එහෙනම් ඒකේ ආයුෂය චිත්තක්ෂණයයි. වේදනාව නැති වෙලාවක් තියෙනවද දන්නේ? තියෙන්න බෑ. ඇයි? වේදනාව කියන්නේ සර්ව චිත්ත සාධාරණ චෛතසිකයක්. ඒ කියන්නේ හැම හිතක් එක්කම තියෙන එකක්. එහෙනම් චිත්ත ප්‍රවාහයක් නිවන් දකින්න කම්ම තියෙනවා, චිත්ත පේලියක්. එහෙනම් වේදනාව කියන එක නිවන් දකින්න කම්ම, පිරිනිවන් පාන කම්ම තියෙනවා. එතකම්ම පේලිය තියෙනවා. හරිද? එහෙනම් මෙතන වේදනාව කියන්නේ මොකද්ද? අඛණ්ඩ ධාරාවක් නෙවෙයි, ඛණ්ඩණය වෙවි යන එක. මේක මොකක් වගේද? දුම්හිඳ ඇල්ල වගේ. මොකද දුම්හිඳ ඇල්ල වගේ කියලා කියන්නේ? දුම්හිඳ ඇල්ල අපිට පේන්න තියෙනවා. කොහොමද ඒක පේන්න තියෙන්නේ? ඒක හැම වෙලෙම තියෙන මොනවද? වතුර බින්දු. මෙතන තියෙන වතුර බින්දුව පල්හැට එනකොට උඩ තිබ්බ වතුර බින්දුව එතෙන්ට එනවා. ඒක ආය මෙහාට එනකොට උඩ ඒක එතෙන්ට එනවා. ඒක එනකොට අරක එතෙන්ට එනවා. ඔහොමම ඒකට කියනවා ෆ්ලෝ එකක්, ගැලීමක් කියලා. එහෙනම් වේදනාව කියන්නේ මොකද්ද? ගැලීමක් නේද? වේදනාව කියන්නේ ගැලීමක්. අපේ හැබැයි ඒ ගැලීම කොහොමද? තැන් තැන් වලින් තැන් තැන් වලින් මතුවෙන එකක්. තැන් තැන් කියන්නේ මොනවද? ඇහ කන නාසය දිව ශරීරය මනස. මතුවෙන ආකාර තුනයි. මොනවද? සැප දුක් සහ අදුක් අසුක කියන. හරි? එහෙනම් ඔන්න ඔය ෆ්ලෝ එක තමයි, ඔන්න ඔය ගැලීම දිහා තමයි මං බලන්න ඕනේ. ඒක තමයි ඒක දිහා බලාගෙන ඉන්න වෙච්චරයි කරන් තියෙන්නේ. හරිද? නිකම් බලාගෙන ඉන්නව නෙවෙයි, පළවෙනි අරමුණ අපිට මෙච්චර කල් තිබ්බ අදහස තමයි ඕක එක දිගට තියෙන එකක් කියලා. කකුලේ වේදනාවක් අපුම අපේ හිතේ මොකද්ද? එක දිගට තියෙන එකක්, එක දිගට තියෙන එකක් කියලා. හරියට බලන් හිටියොත් තේරෙනවා මේක හැම වෙලේම කැඩෙන එකක් කියලා. මේක හොයාගන්න අමාරු. ඇයි? චිත්තක්ෂණය කියන්නේ තප්පරයෙන් 50න් එකක්ද? ඊට වැඩිය නේද? ඊට වැඩිය ගොඩක් අඩු එකක් නේද? එතකොට මම දන්න හැටියට ඔය මේ AC කරන්ට් එකක තියෙන මේ හර්ට්ස් ගන්න නේද? තප්පරයට 50යි. 50 හර්ට්ස් කියලා කිව්වහම නේද? ඒ කියන්නේ ඒක නිවෙනව පත් වෙනව වාර කීයද? තප්පරයට 50. ඒතර මේ පත් වෙලා තියෙන ලයිට් එකක් ගත්තොත් තප්පරයට 50 හරිය දිසා මාරු වෙනවා. අපිට පේනවද? හා. එහෙනම් ඒක පේන්නේ නැහැ. ඒ වේගය වැඩි හින්දා. එහෙනම් කකුල වේදනාව එක දිගට තියෙනවා කියලා දැනෙන්නේ ඇයි? ඒක ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා, ඇති වෙනවා නැති වෙනවා හැම හිතක් ගන්නෙම නේද? මෙතෙන්ට මගේ හිත යවෙන ගන්න ඒක හැදෙනවා. ඒක නැවත වේගෙන් හැදෙනකොට මට දැනෙන්නේ කොහමද? එක දිගට තියෙනවා වගේ. හැබැයි මට හොඳ මතකයක් තියෙනවා දත් කැක්කුම වගේ තද වේදනාවක් ඇති වෙලා තියෙන වෙලාවලත්, හරිද? එහෙම තියෙන වෙලාවලත් මේ සමහර ලාවට මේ කල්පනා වෙනකොට හරි ගියාම ඕක දැනෙන්නේ නැති වෙලාවල් තියෙනව නේද? නේද? ඒ කියන්නේ ඒක එතකොට හටගන්නේ දත් කැක්කුම නෑ ඒ කියන්නේ. අපි කවදාකවත් හිතන්නේ අපි කියන්නේ දැනෙන්නේ නැතුව ටිකක් වෙලා තිබ්බා කියලා. නෑ, එහෙම නෙවෙයි. ඔච්චර තද කැක්කුම කියන එක හිත වෙනකොට හරි ගියොත් නෑ. ඒක කැඩි කැඩි හැදෙන්නේ, දරුණුවට හැදෙනවා. හරි. එහෙනම් ඔන්න ඔය ඛණ්ඩණය වෙන වේගය කැඩි කැඩි යන එකක්. මේක යම් ප්‍රමාණයකට හෝ දැනගන්න මම මේකේ ඇත්තටම එහෙම ලක්ෂණයක්ද තියෙන්නේ කියලා විමසමින් ඒ කියන්නේ මොකද්ද මේ විමසන්නේ? ඇතිවීම නැතිවීම. දැන් අර වෙනස් වෙන කතාව අපි පැත්තකින් තියන්න. හරිද? අර අපි ඉස්සෙල්ලා වෙනස් වෙනවා කියේ සියලු දේ අරගෙන දැන් මේ වේදනාව පැත්තට ආවම අපිට ඉස්සෙල්ලා ඕනේ ඇතිවීම නැතිවීම අල්ලගන්න. දැන් මම මෙච්චර කාලේ ඇතිවීම නැතිවීම අහුුන්නේ නැහැ නේ මට. ඒ හින්දා එකක් අල්ලගත්තාම ඇති. හරිද? එහෙනම් මම කරන්න හදන්නේ මොකද්ද? සෑම වේදනාවකම ඇතිවීම නැතිවීම, ඇතිවීම නැතිවීම, ඇතිවීම නැතිවීම හිතෙන් බලාගෙන ඉන්නවා. වේදනා සන්තතිය දිහා, වේදනා පේලිය, වේදනා ගැලීම දිහා, ඒ ෆ්ලෝ එක දිහා මගේ මනස යොදලා බලාගෙන ඉන්නවා. දැන් මෙහෙම ඉන්න වෙලාවක ඔන්න කකුලේ වේදනාවක් එනවා. ඒකට මගේ හිත යොදවලා තියාගෙන ඉන්නවා. දැන් මට හොඳට දැනෙනවා මේක වේදනාවක් කියලා. ඒතර හොඳට දැනෙන හැම වෙලෙම මේක මේ දැන් තියෙන එක නෙවෙයි, ඊළඟට තියෙන්නේ, ඊළඟට තියෙන එක නෙවෙයි, ඊළඟට තියෙන මේක හැම වෙලෙම නිකන් අර දිය බුබුලක් වගේ මතුවෙනවා. එතන මතුවෙනකොට එකපාරට මොන මෙහෙ කසන්න පටන් ගත්තා. දැන් එතන වේදනාවක්. හරි, මං කසනවා. ඒක හොඳට පරිස්සමෙන් අත්දකින්න කෙනෙකුට පුළුවන්. මෙහෙ කැසීමක් කෙනෙකුට මේක නෑ. හරි, මේ හොඳට බලන්න පරිස්සමෙන් බැලුවොත් අල්ලගත්ත හැකි වැඩේ. හරිද? මේ පැත්තෙන් මෙහෙම වේදනාවක් කෙනෙකුට මේක නෑ. හරිද? ආය මෙතනින් පයින්නවා. ආය එතනින් මතුවෙනවා. හරිද? ඒ ඔක්කොම තියෙද්දී ඊළඟට මට බඩේ කැක්කුමක් වගේ නිකම් මොකක් හරි බඩ ඇතුලේ මොන හරි දැවුනොත් මේ දෙකම නැහැ. ඒ එක්කොටම හබන් සද්දයක් ඇහිලා වේදනාවක් ඇති වෙනවා. සද්දයක් ඇහෙනකොට ඇති වෙන වේදනාව, හයියෙන් සද්දයක් ඇහුනොත් දුක් වේදනාවක් ඇති වෙනවා, හිමින් සද්ද ඒ කියන්නේ සෞම්‍ය සද්දයක් ඇහුනොත් සැප වේදනාවක් ඇති වෙනවා. දැන් ඔය දැන් ඔය ඇහෙන ප්ලේන් එකේ සද්දේ වගේ මට අපහසුව නැහැ. ඒකට හිත ගිහලා ඒකේ වේදනාවක් ඇති වුණොත් මේව නැහැ. හරි, මේ දැන් මගේ මේ කකුලේ මෙතන වේදනාවක් තිබුණා. ඇත්තටමත් අර පැත්තටම කතා කරනකොට ඔය පැත්තටම වෙලා කතා කරනකොට ඒක නෑ. දැන් ආයේ හිතනකොට මේක තියෙනවා. අන්න ඒ පයින් පැනිල්ල අත් දකින්න ඕනේ. හරිද? පැන තියෙන්නේ. හරි, සමහරු හිතනවා මේ වේදනානුපස්සනාව තියෙන්නේ වේදනාව නැතිකරන්නය කියලා. හරි, වේදනානුපස්සනාව තියෙන්නේ වේදනාව නැතිකරන්නය කියලා සමහරු හිතනවා. ඒකින්ද සමහර කට්ටිය භාවනා කරද්දි මොකද කරන්නේ? දැන් මම වේදනානුපස්සනාව කරන්න ගියා. කකුලේ වේදනාවක්. ආ, දැන් දුක් වේදනාව විතරයි වේදනාව කියලා හිතන්නේ. හරිද? හාමුදුරනේ කකුලේ වේදනාවක් ආවා. මම මේක ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා ඇති වෙනවා නැති වෙනවා කිය කි හිටියා. නැති වුණේම නැහැ. හරියන්නේ නැහැ. කියලා වැඩේ අතල්ලා දාලා. මේක නැති කරන්න කරන බෙහෙතක් නෙවෙයි. වේදනාව නැති කරන්න කරන බෙහෙතක් නම් වේදනානුපස්සනාව මේ අපරාධේ පේන් කිලස් වලට මේ වියදම් කරන්නේ නේද? කට්ටිය වේදනානුපස්සනාව ගන්නන්න තිබ්බා නේද? එහෙනම් මේක නැතිකරන්න කරන එකක් නෙවෙයි. හැබැයි එක දෙයක් තියෙනවා, අපේ සිත අරමුණක එකඟ වෙනකොට මේක හටගන්නේ නැතු යනවා. අරමුණේ එකඟ වෙනකොට හටගන්නේ නැතු යනවා. එතකොට මේක නැති කරන එක නෙවෙයි මම කරේ, අරමුණක සිත අරමුණක එකඟ කරයි. සිත එක තැනක නැවැත්තුවා නම් මෙහෙට පහළ වෙන්නේ. එහෙනම් දැන් අපේ අදහස මොකක්ද? දැන් මොකද්ද? කයේ තියෙන වේදනාවල් ඇතිවීම නැතිවීම, ඇතිවීම නැතිවීම, ඇතිවීම නැතිවීම. ඊළඟට ඇහේ තියෙන වේදනාවල් ඇතිවීම නැතිවීම, කනේ ඇති වෙන වේදනාවල් ඇතිවීම නැතිවීම, නාසයේ දිවේ ශරීරයේ මනස කියන ඒවා වේදනාවල් වල ඇතිවීම නැතිවීම, ඇතිවීම නැතිවීම, ඇතිවීම නැතිවීම. හරිද? ඒවාගේ ඇතිවීම නැතිවීම අත්දැකීම එහාට මෙහාට පණින හැටි එහාට මෙහාට පණින හැටි එහාට මෙහාට පණින හැටි හොඳට මෙනෙහි කරන්න ඕන. හරිද? මම වෙනදාට පියවර දෙකම එකට කියලා දෙන්නේ. තව පියවරක් තියෙනවා ඔකේ. නමුත් අද මට හිත තියෙන්නේ මේක විතරක් කියලා දීලා අපි පැයක් මේක කරලා ඊළඟ පියවර ඊට පස්සේ කතා කරමු. නැත්නම් දෙක එකට පැටලෙන්න පුළුවන්. නේද? ඒකින්ද වැඩි යහපත සඳහා අපි ඉස්සෙල්ලා ඕක කරමු. හරි, බොහොම සරලයි. බොහොම සරලයි නේද? තියෙන්නේ හැබැයි කරන්න ගියාම ටිකක් අමාරුයි කරන්න. කමටහන පැටලෙන්නේ නැහැ, කරන්න ටිකක් අමාරුයි. මොකද හිත ඒකටම යොදවන්න ඕන හින්දා. ඒකයි ඊයේ ඉඳන්මත් මම කිව්වේ ඇවිදිනකොට වතුර බොනකොට දැන් හරි දැන් ඒකමයි එතකොට තියෙන්නේ. හැම වෙලෙම ඕක අත්දකින්න පුළුවන්. ඔක කොච්චර අත්දකින්න පුළුවන්ද කියනවනම් උණු වතුර එකක් නැත්තම් තේ එකක් බොනකොට තේකේ රස කියන වේදනාව දැනෙන වෙලාවට රසණ දැනෙන්නේ නැහැ. රසණ දැනෙන වෙලාවට රස දැනෙන්නේ නැහැ. දෙක වෙනස් වෙනස් වෙලාවට දැනෙන්නේ. හරිද? එහෙනම් ඕක චුට්ටක් අත්දකින්න බලමු අපි. ඒක විනාඩි 45ක් විතර හරි කමක් නැහැ. දැන් 8:45යි. 9:00 මාර විතරනක මම ආපහු එන්නම්. හරිද? ඉස්සෙල්ලෝක අත්දකින්න 10 11 10 45 ඔව් 9:00 45ට පැයක්. හරිද? 9:45ට මම මෙතෙන්ට එනවා. කොහෙට හරි ගිහිල්ලා කරොත් 9:45ට එන්න, නැත්නම් ඔහොම කරන්න මම එනකම් බලන් ඉන්න එපා. හරි? එතකොට අපිට ඊළඟ පියවර කතා කරන්න පුළුවන්. ඉස්සෙල්ල පළවෙනි පියවර අත්දැකලා ඉමු. එතකොට පැටලෙන්නේ නැහැ. හරිද? පැයක් තියෙනවා. සක්මන් කර කරත් පුළුවන් මේක කරන්න. සක්මන් කර කරත් පුළුවන්. හරියට පැයකින් අපි පහසුරයක් හම්බ වෙනවා. එහෙනම් එතකම් මොකද කරන්නේ? හැම වේදනාවකම ඇතිවීම නැතිවීම, ඇතිවීම නැතිවීම. එතකොට අපිට හොඳට තේරෙනවා ඒවා සැපද දුක්ද අදුක්ක අසුක කියලා තේරෙනවද නැද්ද? තේරෙනවා. කොහෙද තැන්වල කියලා තේරෙනවා නේද? ඇයි ඒක ගවේෂණය කරනකොට සැපයි නම් තේරෙනවා, දුකයි නම් ඒත් තේරෙනවා. 18 ආකාරයකට වෙනස් වෙවි මේක නේද? 18 ආකාරය. මොකක්ද 18 ආකාරය? ඇහැ වෙන්න පුළුවන්, කනේ වෙන්න පුළුවන්, නාහේ වෙන්න පුළුවන්, දිවේ වෙන්න පුළුවන්, ශරීරේ වෙන්න පුළුවන්, මනසේ වෙන්න පුළුවන්. 6යි. ඒ එකක් ආයතනකට බෙදෙනවා සැප දුක් අදුක් අසුක කියලා. එතකොට 18 ආකාරයකට වෙනස් වෙයි. කොහොමද? ඇහැ සැප වේදනාවක් ඇති වුණා නම් චුට්ටකින් දුක් වේදනාවක්, කනේ සැප වේදනාවක් ඇති වුණා නම් චුට්ටකින් දුක් වේදනාවක්, ආය අදුක් අසුක වේදනාවක්. එහෙමයි ඒක ඇති වෙන්නේ නැති වෙන්නේ නේද? මේක 18 ආකාරයකින් වෙනස් වෙවි. තැන් තැන්වල සහ ආකාර වශයෙන් සහ තැන් තැන් වශයෙන් වෙනස් වෙයි. පැන පැන හට ගන්න ගතිය ඔබ්සර්ව් කරන්න හොඳට බලන්න. ඉතින් අමුතුවෙන් හට ගන්න දෙයක් නැහැ. මේ ඇති වෙන දේවල් දිහාම බලාගෙන හිටියම හරි. උපරිම උත්සාහ කරන්න සක්මන් කරද්දී. හොඳයි, කාට හරි ප්‍රශ්නයක් තියෙනවද? එතනත් තියෙන හැමනේ. දැන් මට දැන් අපි ඉස්සෙල්ලත් කිව්වා, දැන් එකපාරට මට ලොකුවට දැන් පරණ මොකක් හරිකම් මතක් වුණා කියනකො ලොකු දුකක් ඇති වෙනවා වෙලාවකට නේද? ආයෙ චුට්ටකින් ඒක නේද අපිට ඕක පේන්නේ විනාඩි 5කින් විතර ඊට වැඩි නෑ, නිකන් අඩුයි වගේ තරම් නේද? ආයෙ ලොකු මොන හරි මතක් කරලා සැපක් එනවා නේද? ආයෙ ඒක වෙනස් වෙලා නේද? එතකොට මේ සැප වේදනා හැදෙනවා මනසේ, මේ දුක් වේදනා හැදෙනවා, මේ අදුක් අසුක වේදනා හැදෙනවා, ආය සැප වේදනා හැදෙනවා, දුක් වේදනා හැදෙනවා. එහෙම හරි. මේ මොහොතේ අතීතේ මතක් වෙලා ඒ මනසෙන් ඇති වෙන ඒවා. එතකොට මනසේ හෝ කනේ හෝ ඇහේ හෝ නාසයේ හෝ දිව ඔය නැති එකක් නැහැ. ඒකකේ දිය බුබුලක් වගේ කියලා තැන් තැන් වලින් මතුවෙනවා. තැන් තැන් වලින් දිය බුබුල් මතුවෙනවා වගේ මේක මතුවෙනවා. හරි. නෑ, එහෙම අදුක්කම සුක වෙලාම සැප වේදනාවක් ඇති වෙන්න ඕන කියලා එකක් නෑ. ඇයි? ඇයි මේ සැප වේදනාවක් තියෙනවා ඒක පාටම දුක් වේදනාවක් වෙන්න පුළුවන්. දුක් වේදනාවක් තියෙනවා සැප වේදනාවක් වෙන්න පුළුවන්. ඒ දුක ඒ දෙකම නැත්තම් ඒත් මට එතන ඇතුළේ මං කිව්වේ දැන් ඇඳුම කියලා. දැන් ඔය ප්ලේන් එකේ සද්දේ දැන් ඇහුණ ගමන් හරි ඕක ඇහෙනකොට මට ඒකට අවධානය ගියා නම් මේ අනිත් ඒවා දැනෙන්නේ නැහැ හරියට. ඒකට අවධානය ගිහිලා තියෙන වෙලාවට ඒ එතන සිත් පහළ වෙලා තියෙන්නේ. ඒ සිතත් එක්ක මට ඒ සිතත් එක්ක ඇති වෙලා තියෙන වේදනාව දුකකුත් නෙවෙයි සැපකුත් නෙවෙයි. හරි. හරි. ඒ වගේ තව ගැටලු තියෙනවා නම් අහන්න. කරගෙන යනකොට ඒක අපිටමත් හොයාගන්න පුළුවන්. ඒ කියන්නේ මම මේ දැන් කියලා දුන්නට පස්සේ ඒක අත්විඳින්න උත්සාහ කරන්න. මේ තියෙන අදුක් අසුක වේදනාව කියලා හොයාගන්න. හැම හිතක් එක්කම වේදනාවක් ඇත. හරිද? හැම හිතක් එක්කම වේදනාවක් තියෙනවා. එන්නේ වේදනාව බලන්න මොකද්ද කියලා. එතකොට තේරෙයි අදුක් අසුක වේදනා නේද? සැප වේදනා, දුක් වේදනා කියන්නේ කැමති රුචිකත්වයක් තියෙන කෙනෙක්ව මතක් වීමෙන් සැප වේදනාවක් ඇති වෙනවා. රුචිකත්වයක් නැති තරහක් තියෙන කෙනෙක් මතක් වීමෙන් දුක් වේදනාවක් ඇති වෙනවා. මධ්‍යස්ථය මතක් වීමෙන් අදුක් අසුක වේදනාවක් ඇති වෙනවා. හරි. ඒ මනසේ හරිද? රුචිකත්වයේ තියෙන දැකීමෙන් සැප වේදනාවක් ඇති වෙනවා නේද? දුක් වේදනාවක් ඇති වෙනවා. අදුක් අසුක වේදනාවක් ඇති වෙනවා. හොඳයි. කරගෙන යම් බලන්න. එතකොට තව පැටලිලි තියෙන පුළුවන්. දැන් 50 වුණා. දැන් ඒතර 50 වෙනකන් දැන් ඒතර 50ට මං එන්නේ නේද? භාවනා කරන්න තියෙන කාලේ කතා කරා කියලා භාවනාව අඩු කරන්නේ නැහැ මං. හරි. හොඳයි. අපි කරගෙන යම් බලන්න. හොඳයි. හොඳයි. කොහොමම කරගෙන යම්. හැම දිනාටම තෙරුවන් සරණයි. හැම දිනා වෙනුවෙන් ප්‍රාර්ථනා කරනවා. හැමෝටම උතුම් අවබෝධය සඳහාම මේ සියලු පුණ්‍ය ශක්තියින් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. කොහොමම කරගෙන යම්. පැකින් මං එනවා. එනකම් බලන් ඉන්න එපා. කරගෙන යන්න මං ඇවිල්ලා ගාතාවක් කියනවා. කවුරුත් එනකොට නැගිටින්න ඕන, වන්දනා කරන්න ඕන කියකේ හිත හිත ඉන්න එපා. ආවට පස්සේ පුළුවන් වන්දනා කරන්න. ගල්ගිරි ටික වගේ ඉන්න. හොඳයි. ආරම්භ කරමු.